wonderful sarvam anubhavan.
Honorable presiding member, at the outset, I wish to offer my congratulations to the new finance minister, Honorable Mangala Samaravira, for presenting the present Inland Revenue Bill in Parliament, even though the spade work would have been done by the former finance minister. In fact, Honorable Ravi Karunanayake, the then finance minister, in his budget speech for 2017, proposed to introduce a new income tax law on the following lines. Existing tax laws in the country are cumbersome, complex, and based on traditional British concepts. The complexity of the tax laws has been identified as an impediment for the effective implementation of tax policy in Sri Lanka. It has led to various complications, thereby hampering the effective implementations of tax policy. Therefore, we need to redraft the tax laws to bring about the necessary improvements to the legal framework to ensure clarity, consistency, and simplicity towards reflecting the features of modern tax system, which will help taxpayers to understand the system easily and eliminate loopholes that have been created by the ambiguities in laws while strengthening tax administration. For this purpose, we will receive technical assistance from IMF, and I propose to complete the project process by end 2016. That was Honorable Ravi Karunanayake in November 2016 presenting his budget for the year 2017. Now we are debating the new Inland Revenue Bill. As I quoted from the then Finance Minister's speech, the new Inland Revenue Bill was prepared with the technical assistance from IMF. However, critics claimed that IMF had merely provided technical assistance, had not merely provided technical assistance, but the entire bill was prepared by IMF, similarly to what they did a few years back in Ghana. What it may be, Sri Lanka had severe problems with respect to tax revenue for years. The tax revenue, both direct and indirect, was declining substantially over the years and had reached crisis situation. The proportion of direct tax to indirect tax was 20:80. And the tax burden was borne by the low-income group in Sri Lanka. And with the introduction of the new bill, the government expects to ambitiously reverse the proportion to 40:60. And the tax burden will be borne by the well-to-do, thereby helping the poor section to a greater extent. New law is also expected to double the income tax to GDP ratio to 4% by 2020 from the current rate 2%. The revenue available for taxation in Sri Lanka are limited. The level of revenue exploitation in Sri Lanka is not only by international standards, but is also declining over the years. The revenue raised by the government was only 12% of the GDP. Tax as well as non-tax revenue contributed to this decline. The tax to GDP ratio continued to register sharp decline. The new Inland Revenue Act, if implemented successfully, we expect general government revenues to increase about 14.7% of GDP in 2017 and 15% in 2018. The IMF projects revenues to rise further to about 16% of GDP by 2021. The new Inland Revenue Bill is designed to focus on reducing indirect tax burden on people, broad base the tax net, aim to turn tax systems into simpler, more direct structure, simplify the tax system in order to create an investor-friendly environment to attract more foreign investments, to reduce indirect taxes to 60% and direct taxes to 40% as the immediate goal, be the key aspect of the fiscal consolidation drive after weak tax collection in recent years, partly due to the complexity of the Act. Diversity of taxes with different bases avoided, reduced volume of legislation, used user-friendly language in the legislation. World Bank and credit rating agencies laud new law. Proposed tax reforms also pave the way for the International Monetary Fund to approve the pending third loan tranche from Sri Lanka's three-year, $1.5 billion extended fund facility program. A strict perusal of the draft act would show that some of these objectives may not be realized. It is regretted that stakeholder consultation is minimal. The government must realize that the taxpayers will comply and pay tax if they understand the basis and accept the law as reasonable, giving them the right to challenge the acts of IRD officials if the actions are not within the framework of the bill. It must be remembered that the American War of Independence of 1789, initiated on the slogan, "No taxation without representation," clearly demonstrating the need for stakeholders' participation for great acceptability. Sri Lanka's finance minister, in an interview a few weeks back, says that main objective of the new Inland Revenue Bill is to simplify the tax system in order to create an investor-friendly environment to attract more foreign investments. The new Inland Revenue Bill will broad-base the tax system and incorporate globally accepted new tax principles to deal with international cross-border relations, Finance Minister Honorable Mangala Samaravira said. It is true that Sri Lanka's foreign direct investment dropped by 45.6% to very low level of slightly over US$300 million in 2016 from $658 million in 2015. The new Inland Revenue Bill have inbuilt mechanism to reverse this trend. The new bill treats the entire country as a single entity and has not addressed the regional imbalances, especially the situation in the northern and eastern provinces. Whatever the result, the new bill does not address the concerns of the population in the northern and eastern provinces. The 30-year-long war had destroyed almost all micro, small, and medium enterprises that existed in the region before the war. The destroyed enterprises have to be revived. Employment and income generation are the needs of the hour among the people of the northern and eastern province. GDP contribution of the northern and eastern provinces were among the lowest, with around 4 to 5%, whereas the GDP contribution by the western province is much higher. It is therefore unfair to treat all provinces alike. It is discrimination if unequals are treated alike. The northern and eastern province should be protected so they could revive their lost enterprises. All incentives shall be granted to northern and eastern provinces for new investment, including foreign direct investment. Tax incentives are absolutely necessary for northern and eastern provinces, at least for the next 5 to 7 years, for economic development of the province. The issue pertaining to the northern and eastern province should be treated on separate basis. I wish to lay emphasis on the fact that the government should commit to eliminate existing socio-economic gap between north and east with the rest of the country at least by 2020. One way is to continue the 2017 budget proposal to provide 200% capital allowance for business which make investments in the northern province and eastern province is over $3 million, excluding land, and generate new employment opportunities for 250 or 3 to 5 years, 50% tax holidays will be granted for such business, which will create 500 to 800 new employment opportunities. Honorable Presiding Member, before I conclude, let me wish the Finance Minister's success in his endeavor, and in another month or two, we'll bring budget proposals for the 2018, taking account of the peculiar situation in the northern and eastern provinces. I think the Finance Minister is here. I reiterate the fact, as of to date, proper investments are not done in the northern province. Employments are not created. And enterprises, if you take into account, which was introduced recently to industries, is, I think, the possibilities. It's on the degree of going towards on the bottom, and it might get closed at any time. How are we going to promote these things in the north? And there are, the farmers are there, the products are there, but still we have not introduced systems, that is, a proper store facility, storing facility, or proper machineries to, now the milk production is there, it is being collected, but it can be, you can manufacture and create employment there. I strongly feel Ministry of Industries or the government should have a separate unit for the development like other places you all have. And then consider the fact. Now, talking of the GDP, we will never, now you are expecting the last budget, it was told that they are going to bring equally with the, all the other provinces, but I don't think even now we are. Last time it was told that we were 4 to 5%, maybe 1% would have increased. So there are so many avenues there. We did better, and we produced in this country, and we were much almost equal to the other provinces prior to 1983, but today we are unable to reach the position. So that's what I said, 5 to 7 years, the tax concessions must be given even for smaller. When you consider about $300 million project, that is applicable. You can do it for the rest of the province, but not to the northern province. Where will you find? When you expect now, even the diaspora, we have been canvassing to come and invest in our area, but we are finding difficult to bring them because we have to give them some boost. And they have money, they can come. And they must be given there. We are experiencing various other problems with the provincial council of the environmental certificate. Various problems we have been facing. So all these things will have to be sorted out by the central government. And I hope, at least from this budget onwards, the next budget, we will have a better improvement compared to the other provinces, and your vision to bring by 2020 to bring equal status to the other provinces must start from today. Thank you.
Thank you. Honorable S.M. Marikar.
Garu Mantri Tumani, Visheshenma Hataka Baduadam Madagatana, Rajya Pawathaganeyannat, Sahanadhara Labadennat, Poduseva Pawathaganeyannat. විශේෂයෙන්ම අපේ රටේ ජනගහණයෙන් 103%කින් පමණ බදු අරගෙන ඉතුරු 97%ටම සහන ආධාර ලබා දෙන සිද්ධ වෙලා තියෙනවා. උපදිනකොට ඉස්පිරිතාලේ නිකන් දෙන්න ඕන. ඊට පස්සේ ඉස්කෝලේ යනකොට අධ්‍යාපනය නිකන් දෙන්න ඕන. නිල ඇඳුම් ටික නිකන් දෙන්න ඕන. පොත්පත් ටික නිකන් දෙන්න ඕන. ඊට පස්සේ බලාපොරොත්තු වෙනවා විශ්වවිද්‍යාල අධ්‍යාපනය නිකන් ලබා දෙන්න ඕන. ඒකත් ඉවරුනායින් පස්සේ අයිස් ගහන්න පුළුවන් මට්ටමේ ආණ්ඩුවේ රස්සාවකුත් දෙන්න ඕන. ඒකත් කරලා වුණාම මරණකම් විශ්‍රාම වැටුපත් දෙන්න ඕන. ඉතින් එහෙම හිතමින් තමයි අපි මේ දිනු වෙන්න හදන්නේ. දැන් විශේෂයෙන්ම ලෝක සන්තුෂ්ටි චාට් එක අනුව ලෝකයේ ඉහළම රටවල් අරගෙන බැලුවම නෝවේ රටේ බදු ආදායම් ප්‍රතිශතය 43.6යි. ඩෙන්මාර්කේ 55.8යි. අයිස්ලන්තේ 46.4යි. දැන් මේ දර්ශකයේ 120 වෙනි ස්ථානයේ ඉන්න ලංකාවේ බදු ආදායම දලදේශීය නිෂ්පාදනයෙන් 13.6යි. ඉතින් මෙහෙම අරගෙන තමයි ඔක්කොම කරන්න ලා තියෙන්නේ. දැන් මේක තුලත් ඍජුබදු 120ක් බවටත් වක්‍රබදු 180ක් බවටත් පත් කරලා තියෙනවා. දැන් බදු සහන ලබා දෙන්න කියලා මේ ඒ අය කෑ ගහන්නේ මොකටද? තක්කඩියන්ටයි නෑදෑයන්ටයි කෝටි ප්‍රකෝටි ගණන් බදු සහන දීලා ඒ බදු සහන වලින් රාජ්‍ය ආදායම නැති වුණාම රටේ සුභසාධනය පවත්වාගෙන යන්න බැරි වුණාම ජනතාවට තේරෙන්නේ නැති වෙන්න වක්‍රබදු ආදායම වැඩි කරලා තමයි රට දුවන්න හදන්නේ. දැන් විශේෂයෙන්ම ලෝකේ දිනු රටවල් වල ජනතාව දන්නවා තමන් කොච්චර බදු ගෙවනවද? එතකොට රටේ ආදායම බදු ආදායමෙන් කොච්චරක් තියෙනවද? ඒ බදු ආදායමෙන් මොනවද කරන්න කියලා දන්නවා. නමුත් අපේ රටේ වක්‍රබදු ආදායම 80% දක්වා වැඩි වෙලා තියෙන හින්දා ඒ ආදායම රජයට කොච්චරක් ලැබෙනවද? ඒව ජනතාවගේ සුභසාධන සඳහා කොච්චරක් පාවිච්චි කරනවද කියලා විශ්වාසයක් නැහැ. ඒ විශ්වාසය නැති නිසාම තමයි ජනතාවගේ චෝදනාවක් තියන්නේ අපේ බදු අරගෙන හොරකම් කරනවා. ඒගොල්ලන්ට සැප වෙනින් අපි බදු ගෙවන්න ඕනේ නැහැ කියලා මතයක් ඇවිල්ලා තියෙනවා. අනේ ඒ නිසා පත්වන ඕනෑම රජයට වක්කීමක් තියෙනවා. ඒ විනිවිදභාවය පෙන්නලා ඒ විනිවිදභාවයෙන් රටේ ජනතාවගෙන් ලබා ගන්නා බදු වලට මොනවද කරන්න කියන එක පෙන්වන්න. අන්න ඒ නිසා අපි ඉතාම පැහැදිලිව කියන්න ඕන මුදල් ඇමතිතුමාට අපි ස්තුතිය පුද කරනවා. ඍජු බදු ආදායම 120 සිට 40 දක්වාත් ඒ වගේම වක්‍ර බදු ආදායම 80 සිට 60 දක්වාත් වෙනස් කිරීම සම්බන්ධව. මොකද මේ හරහා තමයි රටක් දියුණු වෙන්න පුළුවන් වෙන්නේ. විශේෂයෙන්ම මධ්‍යම ආදායම් ලබන රටක් නම් ඒ රට දියුණු වෙන මාර්ගක යනවනම් දලදේශීය නිෂ්පාදනයෙන් බදු ආදායම අවම වශයෙන් 125ක් 30කුත් අතර ප්‍රමාණයක තියෙන්න ඕන. 13.6ක තියාගෙන ඉතා පැහැදිලිව අපට දියුණු රටක් බවට පත් වෙන්න බෑ. දැන් දියුණු රටවල් තියෙනවා, සල්ලි තියෙන රටවල් තියෙනවා, ඒක පුද්ගල ආදායම වැඩි රටවල් තියෙනවා. හැබැයි බදු අඩුවෙන් ගෙවන්නේ. ඒගොල්ලන්ට වෙන ආදායම් මාර්ග තියෙනවා. උදාහරණ ගත්තොත් සෞදි අරාබිය 105.3යි, එක්සත් අරාබි එමීර් රාජ්‍ය 101.4යි, කටාර් රාජ්‍ය 102.2යි. ඔවුන්ට ඛනිජ තෙල් සම්පත තියෙන නිසා රාජ්‍ය පාත්වාගෙන යන සඳහා අවශ්‍ය සුභසාධන කටයුතු කරන්න ආදායම් තියෙනවා. දැන් අපේ රටට වෙලා තියෙන්නේ මේ ආදායම ලබා ගත්තාම එවුවයින් කරන දේ සම්බන්ධව විශ්වාසයක් නැතිවීම නිසා තමයි මේ ගැටලුව ඇවිල්ලා තියෙන්නේ. ඒ නිසා විශේෂයෙන්ම අපි කල්පනා කරලා බැලුවොත් බදු සහන හැම තැනටම දීලා අපිට මේක පවත්වාගෙන යන්න බෑ. දැන් කෘෂිකර්මාන්තයට අවශ්‍ය පෝර දහන ආධාර ලබා දෙන්න රුපියල් බිලියන 37ක් ඕන. අධ්‍යාපනය නිකන් ලබා දෙන්න බිලියන 85ක් ඕන. සෞඛ්‍ය සේවා පවත්වාගෙන සඳහා බිලියන 100කට අධික මුදල් ප්‍රමාණයක් ඕන. ඒ නිසා මේ බදු ආදායම මේ සේවා ලබා දීම සඳහා ගන්නා ක්‍රමවේදය ස්ථිරසාර ක්‍රමවේදයක් සහ විනිවිදභාවයක් සහිත ක්‍රමවේදයක් බවට ජනතාවට විශ්වාස කරන්න පුළුවන් ක්‍රමයක් මේ හරහා ඇති කරලා රට යන්නේ කොයි පැත්තටද, මැදි ආදායම් රටක් හැටියට දියුණුව කරා යන්නේ කොහොමද කියන එක ජනතාව තුළට පෙන්වන්න ඕන. අනිත් පැත්තෙන් විශේෂයෙන්ම දියුණු රටවල් වල ජනතාව දන්නවා තමන්ට ආදායම් බදු ගෙවන්න තියෙනවා, තමන්ට ලැබෙන ආදායම් පිළිබඳව රජය දැනුවත්, තමන්ට ඒකේ බොරු කරන්න බෑ, හොර කරන්න බෑ කියලා. ඒ නිසා අපි යෝජනා කරනවා බදු ගෙව්වත් නොගෙව්වත් හැම පුරවැසියෙකුටම බදු ෆයිල් එකක් මේ අරින්න ඕන. එතකොට ඒ බදු ෆයිල් එකක් විවෘත කරාම එතකොට යම්කිසි ක්‍රමවේද කාලයක් යනකොට ජනතාව හුරු වෙනවා මේ නීතිම රාමුවෙන් තුන්වෙනි පාර්ශවයට පගාවක් ගෙවලා කට්ටිපණින් හම්බෙන්නේ නැහැ. ඒක සිස්ටම් එකක් ගෙනාවා මේකෙන් අහු වෙනවා. ඒ නිසා අපි බදු ගෙවන්න ඕන රට පවත්වාගෙන, රටේ සේවාවන් පවත්වාගෙන යන්න අපි නිකන් ඉල්ලන දේවල් පරිභෝජන සඳහා නිකන් ලබා ගන්න බදු ගෙවන්න ඕන කියන හැඟීම ජනතාව තුළ ඇති කරන්න ඕන. ඒ නිසා පාලකයන්ට වක්කීමක් තියෙනවා ජනතාවගෙන් ගන්න බදු වලට කරන දේවල් මෙන්න යටිතල පහසුකම් සඳහා මෙච්චරක්, අධ්‍යාපනය සඳහා මෙච්චරක්, සුභසාධන කටයුතු සඳහා මෙච්චරක්, මේකට මෙච්චර ආදායමක් ලැබෙනවා, මේව මේ විදිහට බෙදනවා කියන පිළිබඳව නිසියාකාර අවබෝධයක් දුන්නොත් තමයි ඒ ජනතාව බදු ගෙවීමට පෙළඹෙන්නේ. ඒ නිසා වක්‍රබදු අඩු කරලා ඍජුබදු වැඩි කරලා බදු ලබා ගැනීම සමපාත තැනකට ගෙනල්ලා දළදේශීය නිෂ්පාදනයෙන් බදු ආදායම 125 දක්වා ගෙනියන වැඩසටහනයි ආරම්භය හැටියට මේ වැඩසටහන මේ පනත සාර්ථක වෙයි කියලා අපි විශ්වාස කරනවා. ඒ නිසා අපි විශ්වාස කරන විශේෂයෙන්ම වර්තමාන මුදල් ඇමතුමාට එතුමාගේ ඉතිහාසය දිහා බැලුවම මම මේක ඇල්ල කියන්න ඕන. එතුමාගේ ඉතිහාසය දිහා බැලුවම නාගරික සංවර්ධන අමාත්‍යාංශය වෙන්න පුළුවන්, විදේශ කටයුතු අමාත්‍යාංශය වෙන්න පුළුවන්, වරාය අමාත්‍යාංශය වෙන්න පුළුවන්. එතුමා පැෂන් එකක් ඇතුව ඒ වැඩේ හරියට කරලා තියෙනවා. ඒ නිසා ඍජු තීරණ ගන්න පුළුවන් කොන්දපණ තියෙන නායකයෙක් හැටියට එතුමාගේ මේ වැඩසටහනට ඔව්හෙති කෑ ගහගා ඉන්න මේක ඉම්ප්ලිමන්ට් කරලා ආදායම් වැඩි වුණාම ආයිත් එන්න හම්බෙන්නේ නැහැ. ඔහොම ඉන්න පොඩ්ඩක්. ඔහොම ඉන්න කලබල නොවි. ඒ නිසා මුදල් ඇමතිතුමාගේ මේ එඩිතර සහ කලාවක් ඇතුව මේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සඳහා අපේ සහයෝගය අපි ලබා දෙනවා. ඒ එක්කම අපි කියන්න ඕන දැන් ඒකම අපි කියන්න ඕන ගිය ආණ්ඩුව කාලේ තක්කඩියන්ට හොරුන්ට ඥාතීන්ට දුන්නු සියලුම බදුසාන ටික නැවත අය කරගැනීමේ වැඩපිළිවෙලකුත් මේකට ගේන්න ඕන. මොකද දැන් වෙලා තියෙන්නේ අපේ ඌව හොයන්න විතරක්. අපි කොමිසම්පත් කරනවා, ඕගොල්ලන්ගේ හොයන්නපත් කරන්නේ නැහනේ නේද? නයා ගහලා උසාවියෙන්න බෑයි කියනවා ඈ මේ ඒ වගේ කතා කිය කී ඉන්නේ මේ අපේ ආණ්ඩුවේ වරදින්. ඒ නිසා ගිය ආණ්ඩුව කාලේ ජනතාවගේ බදු මුදල් හොරා ගාලා බදුසාන ලබාගෙන ඒ වෙනුවට ගමේ ඉන්න අහිංසක මිනිස්සුන්ගේ පරිප්පු 500න් තේකොළ 100න් සීනි 250න් ගහපු වක්‍ර බදු ගහපු ඒවයි වන්දිය මේ අයගෙන් ලබා ගැනීම සඳහා කොමිසමක්පත් කරන්න කියලාත් මුදල් ඇමතුමාට ඒක නායකත්ව දෙන්න කියලාත් අපි ඉල්ලා සිටින බව ස්තුතියි.
ස්තුතියි ගරු බිමල් රත්නායක මන්තුමා. ඔබතුමාට විනාඩි 8ක් තිබෙනවා.
ගරු සභාපතිතුමනි, ආදායම් බදු පනත පිළිබඳ විවාදය ආරම්භ කිරීමේදී ඔබතුමා වෙලාවක් ලබා දීම පිළිබඳ ස්තුතිවන්ත වෙනවා. ගරු සභාපතිතුමනි, මම හිතනවා මේ ආදායම් බදු පනත සම්බන්ධ ගොඩක් සාකච්ඡා වෙන අවස්ථාවේදීම විශේෂයෙන්ම කියන්න කැමති ඒ බදු මුදල් පසුගිය රජය කාලෙත් මේ රජය කාලෙත් විශාල පරිමාණයෙන් නාස්තියට දූෂණයට හොරකමට පාවිච්චි වෙනවා කියන එක පිළිබඳ කිසි විවාදයක් නැහැ. ඒ අනුව අද දිනේදී අපි දැනගන්න ලැබුණ ජනමාධ්‍ය වලින් ලලිත් වීරතුංගට හා අනුෂ පැලපිටට වසර 3 බැගින් සිර දඬුවම්, ලක්ෂ රුපියල් ලක්ෂ 20ක් බැගින් දඩ හා මිලියන් 50 බැගින් වන්දි ගෙවන්නේ නියෝග මහා අධිකරණය. ගරු සභාපතිතුමනි, ඔබතුමා දන්නවා දැන් මේ සිද්ධියේ තියෙන්නේ බදු මුදල් රුපියල් මිලියන් 600ක් මේ ලලිත් වීරතුංග මහතා සහ අනුෂ පැල්පිට මහතා සම්බන්ධ වෙලා පසුගිය ජනාධිපතිවරණයේදී ඡන්ද අරමුණු සඳහා බෙදා දීමත් ඒ ඡන්ද ප්‍රචාර කටයුතු සම්බන්ධ වීමත්. නමුත් අපි හොඳටම දන්න දේ තමයි ලලිත් වීරතුංග මහතා ඡන්ද ඉල්ලුවේ නැහැ. එතුමා ඡන්ද ඉල්ලුවේ නැහැ. එතන මේ ප්‍රසේදි බෙදුවේ අනික එතුමා ඉහළ පරිපාලනධාරීක් වශයෙන් කටයුතු කරා. යම්කිසි පාලකයෙක් එක දිගට වැඩ කිරීම නිසා නම සෞත්තු වුණා, ඒක වෙනම කතාවක්. එතුමා ඡන්ද ඉල්ලුවේ නැහැ. හැබැයි දැන් මේ වියදම් මේ බෙදීම ඔක්කොම කරේ බදු සල්ලි වියදම් කරේ රාජපක්ෂ මහත්තයාගේ ඡන්දෙටනේ. එතුමලාට මේකෙන් ව්‍යස්තාවෙන් ආරණ ඇවිල්ලා තියෙනවා. ජනාධිපති විදියට ඒවා ව්‍යස්තාවෙන් ආරණ ඇවිල්ලා තියෙනවා. ඒ දූෂිතයන්ට ඒ වැරදිවලට උදව් කරපු නිලධාරීන්ට අධිකරණ අනුන් දෙතු අපි කියන්නේ අධිකරණයේදී තියෙන අයිති අපි පිළිගන්නවා. අපි ඒ නිසා පැහැදිලිවම කියනවා මේ බදු මුදල් වංචාකාරව අද මේ නඩු තීන්දුව අපිට ඓතිහාසික නඩු තීන්දුවක් කියලා. විශේෂයෙන්ම අපි කියන්නේ කැමති අමාත්‍යංශ නිලධාර ලේකම්ලට කොන්ද පණ ඇතුව ජනාධිපති ලේකම්වරයෙක් විදිහට තමයි අද හිර යන නියමිත වෙලා තිබෙන්නේ. ඒ නිසා දනුත් බලය අතටගෙන රාජ්‍ය බදු මුදල් වංචා කරන කෝප්පයකට නම ඊයෙත් ආවා. එයා ලංකාවක ශ්‍රී ලංකා නයලයන්ස් ගනුදෙනුවේ ඩොලර් මිලියන් 100 ගණන් වියදම් කරනවා කිසිම අනුමැතියක් නැතුව කැබිනට් එකේ. ඒ නිසා අපි හිතනවා මේක හොඳ පූර්වාදර්ශයක් වෙයි කියලා. රටේ බදු සල්ලි හොරකම් කරන දේශපාලනඥයන්ට කත්තද නිලධාරීන් සහ දේශපාලනඥයන්ට එක්ක. ඒ නිසා අපි ඊටම වකිමෙන් කියනවා මේක නිසා කිසිම ආකාරයකින් මේ රාජ නිලධාරීන් කුලප් වෙනවා. අර මේ කතාවක් අපිට සමහර ඇගෙනවා. අපි පැහැදිලිවම කියනවා රාජ නිලධාරීන් 10%ක් විතර තමයි දූෂණයේ දෙන්නේ. ඒ දහය නිසා ඉතිරි 90ම මඩ කනවා. ඒ නිසා මේක මහා අධිකරණයෙන් දුන්න තීන්දුවක්. ඒ නිසා ඇත්තටම මේක සිරියට ගෙනියන්න ඕන කියන අදහස තමයි අපිට තිබෙන්නේ. ගරු සභාපතිතුම ඊළඟට අපි පනතට දක්වාලා ආවොත් වෙලාව නැති නිසා දැන් මේ පනත ඉතා පැහැදිලිවම ලංකාවට අනුව හදව පනතක් නෙමෙයි කියන එක මතු කළා මම උපුටා දක්වන්න කැමති මහා බැංකුවේ ශ්‍රී ලංකා මහා බැංකුව වෙබ් අඩවියේ තිබෙනවා 2017 මැයි 3 වෙනිදා නිකුත් කරපු මහා බැංකු මාධ්‍ය නිවේදනය. ඒ මාධ්‍ය නිවේදනයේ ඉතා පැහැදිලිව දෙවැනි පොයින්ට් එක වශයෙන් තියෙනවා පැහැදිලිව සඳහන් කළා IM මහා බැංකු නිවේදනයේ තියෙනවා The new Inland Revenue Act should pave the way for a durable fiscal consolidation කියලා. ඊළඟට ඒ නිසා IMF එකත් එක්ක මේක සාකච්ඡා කරා කියන එක පැහැදිලි. ඊට වඩා වැදගත් දේ මොකද්ද? SP දිසානා කැමතු වහගෙන නිසා මම එතුමට කියන්න. ඒක තියෙනවා ඉතා පැහැදිලිව නැමෙතුමනි The board is expected to ඒ කියන්නේ අපි IMF board is expected to consider Sri Lanka's request for completion of the second review in June 2017 by which time the new Inland Revenue Act is expected to be submitted to parliament as a prior action ඒ කියන්නේ IMF එකෙන් ලංකාවට දෙන්න තියෙන ඩොලර් මිලියන 167කට ආසන්න තුන්වෙනි වාරිකය ලබා දීම සලකා බලන්නේ IMF එක consider කියලා තියෙන්නේ expected to consider මොකද්ද ජුනි මාසෙදී මේ අද මේ ඉදිරිපත් කළ තියෙන පනත පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කරාද කියන එක පූර්ව කොන්දේසියක් බාටපත් කළ තිබෙනවා ඒ නිසා ඔබතුමාලා මෙතන IMF එකත් එක්ක කිසිම සම්බන්ධයක් නැති කියලා කිව්වට මේ මහා බැංකු වෙබ් අඩවිය මම ලබා ගත්තා මම මේක හැන්සාට් කරනවා මම ඉල්ලාසෙ ඉන්නවා ගෞරව ඇමතුමා මේ පාර්ලිමේන්තුවේ අදාළ ආයතන එක ලබා දෙන්න කියලා ඊළඟට ගරු සභාපතිතුමනි දැන් මේ පනතේ ඉතා බරපතල ගැටලුවක් තිබෙනවා ව්‍යවස්ථාවේ තිබෙන යම්කිසි බාධාවක් එක්ක මේකට අලුතෙන් කිසිදු සහනයක් සඳහා කාරක සභා අවස්ථාවේ සංශෝධන ඉදිරිපත් කරන්න බෑ මුදල් වැය වෙන දේවල් සම්බන්ධ ඒක අපි ව්‍යවස්ථාව තියෙනවා ඒක ඇත්ත නමුත් ඔබතුමා දන්නවා මේක අයවැයක් තරම්ම විශාල පනතක් මේක බලපෑම මුළු මහත් අයවැයක් තරම්මයි හැබැයි දැන් මේකෙන් බලපෑමට ලක් වෙන විශාල පාර්ශව ප්‍රමාණයක් ඉන්නවා ඔවුන් සමග එකදු සාකච්ඡාවක්වත් අඩු ගානේ ආණ්ඩුව කරලා නැහැ බලවත් බලගත්ු දැනුවත් පාර්ශව එක්ක සාකච්ඡා කරලා තියෙනවා රක්ෂණ සමාගම් සමහර වෘත්ති සමಿತಿ ඒක ඇත්ත නමුත් උදාහරණයක් වශයෙන් ගත්තොත් මේ පනත දැන් බලන්න විශේෂම ගත්තොත් දැන් එක එක සංශෝධන පොඩි පොඩි ප්‍රමාණයක් කිව්වා නමුත් වැදගත්ම දේ මොකක්ද රුපියල් කෝටි 1,60,000ක් තිබෙන බිලියන් 1,600ක් තියෙන EPF එකට ඔබතුමාලා දැනට තියෙන බදු මුදල තව 104කින් වැඩි කරනවා මේක 104 වුණාට මතක තියාගන්න ගරු සභාපතිතුමනි හැම අවුරුද්ද මේ අර මුදලෙන් කෝටි 10,000කට වඩා මේ අනුව ගන්නවා කෝටි ඒ කියන්නේ බිලියන් 45ක බලාපොරොත්තු වෙන්නේ බිලියන් 45 ගන්නත් ඔබතුමාලා බිලියන් 10ක්කට වියදම් කරනවා දැන් හැම කෙනෙක්ටම ටැක්ස් ෆයිල් එකක් ඕපන් කරනවා කියන එකට වියදමක් යන්නේ නැද්ද බදු එකතු කිරීමේ ඇඩන්සිස්මෙත්ම කියලා දෙන දෙයක් තමයි මොකද්ද බදු එකතු කරද්දී ඒ සඳහා කරන වියදමට වඩා බද්ද වැඩි වෙන්න ඕන නිකන් ජොලියට හැම කෙනාටම බදු ෆයිල් එකක් ඕපන් කරන්න වියදමක් යනවා බිලියන් 45 එක්ස්පෙක්ටඩ් ඉන්කම් එක ඒකෙන් 10ක් ඔබතුමාලා ගන්න මතක තියාගන්න මේ EPF එකට ගහලා තව ඔබතුමාලා බිලියන් 10ක්ද වේදන් කරයි මේ පරිපාලන වැඩ වලට මේ බදු කරණය සඳහා ඇත්තම මොකද්ද ඔබතුමාලා හම් වෙන්නේ ඊට පස්සේ තව බිලියන් 10ක් 15ක් කොහරි කොහ 45 මෙන් නැන්නේ ඇත්තම වෙන්නේ තමුන්නාසලා මේක EPF එකෙන් තමයි මේක ගන්න යන්නේ අපි ඒ නිසා ආණ්ඩුවට අවධාරණය කළා කියනවා ඒ EPF සල්ලි තමයි අර්ජුන ඇලෝසියස්ලායි ඇමතිවරු ඔක්කොම එකතු වෙලා බොන්ඩ් එකෙන් ගහුවේ EPF සල්ලි වලින් තමයි 90%ක්ම perpetual treasuries එකේ ආදායම අතක තියාගන්න. ඒ TPF සල්ලි අද නාරාම්පෙට තට්ටු තියේ බිල්ඩින් එකක් හදනවා මං හිතන්නේ බිලියන් 50කට වැඩි වියදම. ඒ TPF සල්ලි.
ගරු මන්ත්‍රීමා කාලය අවසන්යි.
මට විනාඩියක් දෙන්න. ඒ නිසා ගරු සභාපතිතුමනි අපි ඉල්ලා සිටිනවා මේ ඉතාමත් වැදගත් සංශෝධනය කලාකරුවෝ ගත්තොත්. කලාකරුවන්ගේ සංවිධාන රාශියක් තියෙනවා. ඔවුන්ට මේක සුවිශාල වශයෙන් බලපානවා. එකම එක සාකච්ඡාවක් කරලා නැහැ. ඒ නිසා අපි ඉල්ලා හිටින්නේ මේ සංශෝධන අපි පිළිගන්න ඇමතුමාටත් අපි ඉදිරිපත් කරන සංශෝධන නැමෙතෙන් ඉදිරිපත් කරන්න බෑ වෙන්න පුළුවන්. ව්‍යස්තතාවය තිබෙන කරුණ නිසා අපි කියන්නේ මේක අද විවාද කරලා සතියකට කල් දාලා අපේ සංශෝධනත් තවත් සංශෝධනත් කැබිනට් එකේ අනුමත කරගෙන මේක ගේන්න. මේක අයවැයක් තරම් ලොකු පනතක් ඇමතුමා. මේක නිකම්ම නිකම් පනතක් නෙමෙයි. ඒස අවසාන වශයෙන් මම ඔබතුමාට ඉතා එක්වෙනින් මට විනාඩියක් කියලාගෙන මම කියන්න කැමැති මේ බලන්න මේ කලාකරුවන්ට බලපාන විදිය. වේදිකා නාට්‍යකරුවන්ට බදු සහනයක් තිබුණා
ඔවුන් නිෂ්පාදනය කරන පළමු ආසරා සඳහා ආදායමෙන් 50% ආදායම් බඳුන් දහස් කළ තිබුණා. මේකෙන් ඒ බද්ධ නැහැ. ඔබතුමා දන්නවා වේදිකා නාට්‍ය කියන්නේ මේ රටේ කර්මාන්තයක් නෙමෙයි, නාට්‍යකරුවෝ ඇම්මට අතින් කාලා කරන වැඩක්. ඒක අයින් කළා තියෙනවා. ලේඛකයන් හා පොත් ප්‍රකාශකයන් මුලින් තිබුණා පළවෙනි එඩිෂන් එක විකුණලා එකෙන් 50% බඳුන් දහස් තිබ්බා. අද ඒක නැහැ. ඔබතුමා දන්නවා අද කවි පොතක් රුපියල් කවි පොත් 500ක් විකිණින්නේ නැහැ. ඒකටත් බදු අහනවා. සංගීත නිර්මාණකරුවන්ට ඒත් තිබුණා බදු නිදහසක්. අද මේකෙන් අයින් කළා තිබෙනවා. බලන්න නවෝත්පාදනය සඳහා වෙහෙසෙන පුද්ගලයන් සඳහා පරිශ්‍රණයක් කළ අවුරුද්දක් හොයාගත්තොත් තමයි ඔබතුමා කලාකරුවෝ පමණක් නෙමෙයි කෘෂි විද්‍යාඥයෝ පවා ඔබතුමා හිටපු කෘෂිකර්ම මන්ත්‍රීවරයෙක් බදු ගහනවා. ඔබතුමා දන්නවා ළඟදී මහාචාර්ය රාංගික හල්වතුර මොහොත විශ්වවිද්‍යාලයේ තුන්වෙනි ලෝකයේ හොඳම විද්‍යාඥයා වුණා. දැන් එතුමාටත් මේ අනුව බද්දක් ගෙවන්න වෙනවා. මෙහෙම රටවල් හදන්න පුළුවන්. ඊළඟට ගත්තොත් එහෙම චිත්‍රපටි කර්මාන්ත ඔබතුමා දන්නවා ලංකාවේ චිත්‍රපටි 10ක් 15යි නිර්මාණය වෙන්නේ. බලන්න පුළුවන් එක නෝ 4යි 5යි. කලින් තිබුණ බදු සාහනය මගේ දැනීම හැටියට රුපියල් මිලියන 25ට වඩා ආදායමක් ගත්තොත් තමයි බදු ගෙවන්න ඕන. දැන් සිනමා පටයේ පාඩු වුණත් බදු ගෙවන්න වෙනවා.
මන්ත්‍රීමා කාලේ
ඔව් ඒ නිසා අපි ඔබතුමාගේ ඉල්ලහටේ නෙමෙයිකයි. අපි ඉදිරිපත් කරන සියලුම සංශෝධන ආණ්ඩුව කර බාර ගන්න කියලා අපි කියන්නේ නැහැ. නමුත් මේවා ඍජුවම කලා ශේත්‍රයේ සංස්කෘතික ශේත්‍රයේ කාන්තාරකට ගෙනියනවා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා මේ සංශෝධන පිළිගන්න. ඒක නීත්‍යානුකූලව අද යම් කිසි බාධා තිබ්බ අපි පිළිගන්න නිසා ඊළඟ පාර්ලිමේන්තු සතියේ නැත්තම් වෙනම විශේෂ දවසක් දාලා හරි කමක් නැහැ. ඔබතුමාලා කැබිනට් එකේ මේ පිළිගන්න පුළුවන් සංශෝධන ටික සහ ජනතාව ඉල්ලා සිටින සංශෝධන අනුමත කරලා මේක ඉදිරිපත් කරන්න කියලා ඉල්ලා සිටි මෙසේ නැතිනම් ජනතාව තුන අපේ සම්පූර්ණ විරෝධය මේ පනතට පළ කරමින් මගේ කතාව අවසන් කරන්න.
ස්තුතියි ගරු මහින්දානන්ද අලුත්ගමගේ මන්තුමා. ඔබතුමාට මහින්දානන්ද අලුත්ගමගේ මන්තුමා.
මුලස්සනේ සභාපතිතුමනි, දේශීය ආදායම් පනත පිළිබඳ විවාද කරන මේ අවස්ථාවේ උදල් අමාත්‍යතුමා මම විශ්වාස කරා පුටුවේ ඉන්නවා කියලා නැති වුණත් ඒ පිළිබඳ අදහස් කීපයක් ප්‍රකාශ කරන්න අවස්ථාවක් ලැබීම ගැන මම ඉතාමත් සන්තෝෂ වෙනවා. මුලස්සනේ සභාපතිතුමනි, රජයේ අවධානය බදු ආදායම වැඩි කිරීම මේ පනත ඉදිරිපත් කිරීම තුලින්, ඒ වගේම රජයේ අවධානය ඍජුබදු 18% සිට 45% දක්වා වැඩි කිරීම. මේ ආදායම වැඩි කිරීම තුළින් මුලසනේ සභාපතිතුමනි මෙතෙක් රජය බලාපොරොත්තු වෙච්ච බිලියන 350ක ආදායම බිලියන 750 දක්වා වැඩි කරගන්න තමයි මේ ආණ්ඩුව බලාපොරොත්තු වෙන්නේ. මේ ආදායම් වැඩි කිරීම තුළින් මේ රටේ ජීවත් වෙන 75%කට වැඩි සෑම කෙනෙකුටම මේ බදු අය කිරීම තුළ යම් බදු මුදලක් ගෙවන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ ආණ්ඩුව ගේන පනත තුරින් මෙරටේ වැඩි පිරිසකට බදු ගෙවන්න සිද්ධ වෙනවා. වැඩි පිරිසකගේ ආදායම් අසීරුතම් ඇති වෙනවා මේ පනත ගෙනීම තුලින්. ආණ්ඩුව බලාපොරොත්තු වෙනවා 2020 වෙනකොට මේ 140 දක්වා මේ බදු පනත ගෙන. ගරු මුලසනේ සභාපතිතුමනි, මම විරුද්ධ නැහැ ආණ්ඩුවක් බදු ගහනවට. ආණ්ඩුවකට බදු අවශ්‍යයි. ඕනෙම ආණ්ඩුවක් බදු ගහනවා. බදු සල්ලි වලින් තමයි රාජ්‍ය සේවකයාට පඩි දෙන්නේ, පාරවල් හදන්නේ, වැඩ කරන්නේ බදු ගහන්න ඕනේ. අපි පිළිගන්නවා. එහෙම නැත්නම් පෙන්ෂන් එක ගෙවන්න බෑ. රටේ රජයේ ආදායම තමයි බදු ආදායම කියන්නේ. ඒ නිසා බදු ගැහිම පිළිබඳ අපට ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ බදු ගහන්නේ ආණ්ඩුවට සල්ලි නැහැ කියලානේ. එහෙමනම් ආණ්ඩුවට සල්ලි හොයන, සල්ලි ඉතුරු කරන ක්‍රමවේද කීපයක් තියෙනවා. දැන් මම මුලසනේ සභාපතිතුමනි, දැන් මේගොල්ලෝ බලාපොරොත්තු වෙන්නේ බිලියන 350ක්. 2020 වෙනකොට බිලියන 350ක් මේ බදු අධි ගහන එක තුලින් හොයන්න බලාපොරොත්තු වෙනවා. මගේ අවධානය යොමු කරන්නේ මුලසනේ සභාපතිතුමනි, මේ බිලියන 350 බදු ගහන්න ඕනේ නැහැ SBM අමතුමා. මම කියන්නේ මේක මිනිස්සුගේ පටවන්න ඕනේ නැහැ. මේ බදු ගහන එක මිනිස්සුගේ පටවන්න ඕනේ නැහැ. මේ බදු හොයාගන්න ක්‍රම තියෙනවා. ඔබතුමාලට මතකයි මුලසනේ සභාපතිතුමනි, SB දිසානායක අමතුමා පිළිගයි ඔබතුමත් අපේ ආණ්ඩුවේ ඉන්න කාලේ අපේ හිටපු මුදල් ඇමතුමා රවි කරුණානායක ඇමතුමා දිගටම කියපු දෙයක් තමයි රාජපක්ෂලාගේ හොරකන් නතර කරොත් මිනිසුන්ට බදු ගහන්න ඕනේ නැහැ කියලා කිව්වා. දැන් මේක දිගින් දිගටම කිව්වනේ. රාජපක්ෂලාගේ හොරකන් නැවතුනොත් බදු ගහන්න ඕනේ නැහැ, කව බදු වැඩි කරන්න ඕනේ නැහැ කියලා කිව්වා. ඒ තමයි මේ යහපාලන ආණ්ඩුව බලවේද පත් වෙන්න කතා කරපු මූලික කාරණාව. රාජපක්ෂලාගේ හොරකන් නැවතුනොත් බදු ගහන්න ඕනේ නැහැ. දැන් රාජපක්ෂලාගේ හොරකන් නැහැනේ, දැන් රාජපක්ෂලා මේ ආණ්ඩුවේ නැහැනේ. දැන් ඇයි බදු ගහන්නේ? දැන් රාජපක්ෂලා නැත්තම් රවි කරුණානායක හිටපු මුදල් ලැබතුමා කියපු තර්කයේ බොරුනේ. දැන් එහෙමනම් බදු ගහන්න ඕනේ නැහනේ. මුලසනේ සභාපතිතුමනි, මම කියනවා බදු ගහන්න ඕනේ නැහැ. අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් තියෙන ආර්ථික කළමනාකරණ කමිටුව අවලං කරන්න SBM තුමා මේ බිලියන 350 හොයා ගන්න පුළුවන්. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් තියෙන ආර්ථික කළමනාකරණ කමිටුව හෙට අවලංගු කරන්න මේ බිලියන 350 හොයා ගන්න පුළුවන්. මුලස්සරේ සභාපතිතුමනි. මේ ආණ්ඩුව බලයට පත් වුණේ හොරකම් නවත්තනවා කියලා. මිනිස්සු මත බදු ගහනවා. අපි මේ ආණ්ඩුවේ 3-4 දෙනෙක් හිටගෙන හොරකම් කරනවා. බිලියන ගණන් හොරකම් කරනවා. අහිංසක දුප්පත් මිනිහගේ කෘෂිකර්මාන්තයට ගාපු ස්පිත්සානයක් ඇමතුමා අපේ දිස්ත්‍රික්කේ ඔබතුමාගේ හේවැට ආසනේ කුඩා තේවතු හිමියන්ට දැන් බදු ගහනවා. කෘෂිකර්මාන්තේ දැන් බද්දෙන් නිදහස් වෙලා තිබෙක ඉවරයි. දැන් මේ කෘෂිකර්මාන්තේ සියලු දේවල් හැම දෙම සාමාන්‍ය පෙන්ෂන් එකකින් ඉතිරි කිරීමේ ගැහුව ඒකත් 5%ක් වැඩි කරලා. සෑම කෙනෙකුටම ගහනවා. හැබැයි ආණ්ඩුවේ 3-4 දෙනෙක් බිලියන ගණන් හොරකම් කරනවා. මුලස්සනේ සභාපතිතුමනි ඔබතුමාලගේ ආණ්ඩුවේ ආදායම ඔබතුමාලා බලාපොරොත්තු වෙන බිලියන 350යි. මං කියන්නම් පහුගිය කාලේ තමුන්නාන්සලා හම්බ කරපු බිලියන ගණන් පිළිබඳ. මුලස්සනේ සභාපතිතුමනි දැන් බලන්න තමුන්නාන්සලා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා ටික අවලංගු කරා. SP දිසානායක ඇමතිතුමා සාක්ෂි දෙයි. අද වෙනකන් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය දීලා නැහැ. ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා අවලංගු කරලා US බිලියන 120ක් ගෙවන්න වුණා ශ්‍රී ලංකන් ගුවන් සමාගමට. ඒක ගෙවන්න නායකත්වය ලංකා බැංකුවේ මහජන බැංකුවෙන් US බිලියන 200ක් US බිලියන 200ක් ඒ ගත්ත ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ 108ක් ගෙවපු එකේ එයාබස් සමාගමට ගිය 50යි. ඉතුරු US මිලියන 70 කාගේ සාක්කුවටද ගියේ? අපි අල්ලස් කොමිසමට පැමිණිලි කරා. මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වෙනවා. SP දිසානායක ඇමතුමා ඔබතුමා හිතන්න කැබිනට් මණ්ඩලයේ අනුමැතියක් නැහැ. කැබිනට් මණ්ඩලයේ ඔබතුමාලා අනුමැතිය දෙන්නේ නෙගෝෂියේට් කරන්න කියලා. නෙගෝෂියේට් කරන්න කියලා අනුමැතිය දෙනකොට චරිත රත්වත්ත මහත්තයාගේ බ්ලැක්බෙරි එකෙන් මේල් එකක් යවනවා. අගමැතිතුමා උපදෙස් දුන්නා වැඩේ කරන්න කියලා. ඒ අනුව ගිවිසුම අවලංගු කරලා අදාළ සමාගමට ගෙවනවා US මිලියන 120ක්. විෂය භාර ඇමති කබීර් රෂීම් ඇමතුමා දන්නේ නැහැ. ඔබතුමා කැබිනට් මණ්ඩලයේ වෙච්ච සිද්ධිය වෙනවා. මේ සිද්ධිය නිසා රුපියල් බිලියන 30ක් මෙරට රහිමි වුණා SP දිසානායක ඇමතුමා. ඊළඟට වරාය හම්බන්තොට වරාය වික්කා කියලා දුන්නේ US බිලියන 1.4යි. ලංකාවට සල්ලි එන්නේ 948යි. SP දිසානායක ඇමතුමා ඔබතුමා ගණන් හදලා බලන්න හෙක්ටයාර 10000ක් දුන්නා අඩු ඉඩම් දුන්නා නිකන්. වරායේ වටිනාකම 1.4යි පිළිගන්නවා. මහින්ද රාජපක්ෂ මහත්තයාගේ කාලේ ඉඩම් දුන්නේ හෙක්ටයාර එකක් ඩොලර් 50000ට. ඔබතුමා වැඩි කරලා බලන්න 50000 වැඩි කිරීම දැන් දීලා තියෙනවා මේගොල්ලෝ අක්කර 1000ක්. 50000 වැඩි කිරීම 1000කොත් කීයද? මිලියන 50යි. ඒක වැඩි කරන අවුරුදු 100ක් මිලියන 500යි. මිලියන 500යි ඉඩම් වල විතරක් වටිනාකම ඔබතුමා සත බහක් ඉඩ නැහැ. ඉඩම් ටික නොමිලේ දුන්නේ හදන්න ගත බිලියන. ඒ නිසා මුලස්සනේ සභාපතිතුමනි වරායේ ඉඩම් නිකන් දීපු එකේ රටට වෙච්ච පාඩුව රුපියල් බිලියන 50යි. ඒතර බිලියන 80ක් ඇතර මුල දරු ස්විත් සානක ඇමතුමා. වරාය ඊට පස්සේ බැඳුම් කර වංචාවේ දීර්ඝකාලීන හොරකම් ගැන මම කතා කරන්නේ නැහැ. අපේ කෝප් කමිටුව වාර්තාවේ අනුව කිව්වා බිලියන 10ක් පාඩුයි කියලා. සේවක අර්ථසාධක කරමුදලේ බිලියන 10ක් පාඩුයි. මිලියන 20යි. එහෙමනම් SP දිසානායක ඇමතුමා ශ්‍රී ලංකන් සමාගමෙන් ගෙවපු කැබිනට් මණ්ඩලයේ අභිබවා ගිහිල්ලා ආර්ථික කළමනාකරණ කමිටුව ගත්ත තීරණයෙන් බිලියන 30ක් පාඩුයි. ඊට පස්සේ වරාය විකිණීමේ ඉඩම් නිකන් දුන්න නිසා බිලියන 50ක් පාඩුයි. ඊට පස්සේ බැඳුම් කරේ නිසා රුපියල් මහ බැංකුවට බිලියන 10යි. සේවක අර්ථසාධක කරමුදලට බිලියන 10යි. එතන බිලියන 100ක්. බිලියන 100ක් මහ ජනතාවගේ බදු ගහන්න නැතුව අය කර ගන්න තිබ්බ කරු ඇමතුමා. ඒ විතරක්ද? ඒ විතරක් නෙවෙයි. දැන් මහනුවර අධිවේගී මාර්ගයේ ගරු ඇමතුමා ඔන්න බාර දුන්නා. තමුනාසලා දැක්ක සිරස නාලිකාවේ ගියා. දැන් අපේ මලික් සමරේර ඇමතුමා සිරසට බැනලා ඊයේ කතා කරලා කිව්වා. ඇත්ත කියනකොට සිරසට බනිනවා. ඉතින් ඇමතිවරු ගැන කියනකොට බනිනවා. අපිට ගහනකොට සිරස හොඳයි. අපේ නන්දාලා විශ්වාසවංගට නහනකොට සිරස හොඳයි. හැබැයි අන්න අපේ ගරු මිත්‍ර මංගල සමරේර මුදල් ඇමතුමා ඔබතුමාට සල්ලි හොයලා දෙන හැටි මං කියලා දෙනකොට ඔබතුමා නැහැ නේ මේ පාර්ලිමේන්තුවේ. බලන්න. Thank you sir. අපි දන්නවා ඔබතුමා හිටපු මුදල් ඇමතුමාට වැඩිය ඔබතුමා බොහොම හොඳයි. ඔබතුමා බොහොම ඕන වෙලාවක බොහොම සතුටින් එකෙන් ඉන්නවා. ඉතින් අපි ඒ පිළිබඳ ගැටලුවක් නැහැ. ඔබතුමා පිළිබඳ ගැටලුවක් නැහැ. ඔබතුමා ඒ පැත්ත නැහැ. ඒ පිළිබඳ කියන්න ඕනේ ගැරන්ටිය දෙන්න පුළුවන් ඔබතුමාට. මම කිව්වේ SBM ඇමතුමා මං කියපු ටික කියයි. SBM සානක ඇමතුමා මහනුවර හම්බන්තොට අධිවේගී මාර්ගය. සමාවෙන්න මාතර හම්බන්තොට අධිවේගී මාර්ගය. Thank you ඔබතුමා දිස්ත්‍රික්කේ හින්දා උදව් කරාමට. මාතර හම්බන්තොට අධිවේගී මාර්ගය ඉන්න ඔබතුමාගේ මංගල සමර ඇමතුමා රුපියල් බිලියන 242කට අපි දුන්නේ. බිලියන 42කට දැයිය පෙරේදා මහනුවර අධිවේගී මාර්ගයේ ඔබතුමා මම යන අධිවේගී මාර්ගය කීයටද දෙන්නේ? කීයටද දෙන්නේ? බිලියන 430යි. බිලියන 430යි එස්පී දිසානායක ඇමතිතුමා. වෙනස කීයද? බිලියන 200යි. මම ඔබතුමාට අතන කිව්වා බිලියන 100යි. මෙතන 200යි. මෙතන විතරක් තියෙනවා බිලියන 300ක්. බිලියන 300ක් තියෙනවා මේ ආණ්ඩුව. මේ මෑත කාලේ අවුරුදු දෙකහමාරට කරපු අයතා ඝනදෙනු. අයතා ඝනදෙනු වල එකතුව ගත්තොත් බිලියන ඔබතුමා මතක තියාගන්න බිලියන 300යි. මම ඔබතුමාට කිව්වා ශ්‍රී ලංකන් බිලියන 30යි, වරායම් බිලියන 50යි, බැඳුම් කරේ බිලියන 10යි, අර්ථ සාධකේ බිලියන 10යි, මහනුවර අධිවේගී මාර්ගයේ බිලියන 200යි. ඒ විතරක් නෙවෙයි. තව එනවා අපේ මුදල් ඇමතිතුමා ඔබතුමා චුට්ටක් මේවා. ඔබතුමා මුදල් අමාත්‍යාංශය යමක් කරන්න උත්සාහ කරනවා. ඔබතුමා අවධානය යොමු කරන්න. ගිය සතිය ඔබතුමාලට කැබිනට් පේපර් එකක් ආවේ ස්විත්සානායක ඇමතිතුමා කෙරවල පිටියට තාප විදුලි LNG ප්ලාන්ට් එකකට ප්‍රොපෝසල් එකක් ආවා. ඔබතුමා දන්නවා මේ සඳහා කැබිනට් එක ටෙන්ඩර් කැඳවුවා විදුලි බල මණ්ඩලය. සමාගම් අටක් මේ ටෙන්ඩර් එකට කැඳවුවා. මේකෙන් සමාගම් හතක් රිජෙක්ට් කරා Mitsubishi විතරයි තේරුනේ. අවසානයේ Mitsubishi එකේ ෆයිනෑන්ෂල් ප්‍රොපෝසල් එක ගැලෙව්වා. ගැලෙවම Mitsubishi එකත් රිජෙක්ට් වුණා මංගල සමරි රැමතුමා. ඒ අනුව ටෙක්නිකල් ඉවැලියුෂන් කමිටි එක තීරණය කරා මේ කිසිම සමාගමකට මේකට දෙන්න අවස්ථාවක් නැහැ කියලා. එහෙම දියද්දි
අරු මන්තුමා කාලය අවසන්යි.
ඉවරයි. ඔව්. බයිනකට කාලය අවසන් මට විනාඩියක් දෙන්න.
කාලය අවසන්.
නෑ විනාඩි 11ක් ගියන හරියටම ගියේ විනාඩි 9 හැමාරයි මම බල්ලව. හරි. මුලසනේ මංගල සමර රැමතුමා මේ
විනාඩි 11යි.
ආ
විනාඩි 11.
ඉවරයි ඉවරයි. හරි. තැන්කියු ඔබතුමා දිස්ත්‍රික්කේ ඉඳන් විනාඩිය දෙන්න. ගරු මංගල සමර රැමතුමා මේ සමාගම් මටම රිජෙක්ට් වුණා. අමාත්‍ය මණ්ඩලය විසින් පත් කරලා තියෙන කමිටුව මට කියන්න ඔබතුමා මොකක්ද ඒ කමිටිය එක මේ yes not the technical evaluation committee sir cabinet appointment committee එක cabinet මණ්ඩලය විසින් පත් කරලා තියෙන කමිටුව අරලියගහ මන්දිරයට කැඳවුවා. කඳවලා කිව්වා ඒ කමිටුවේ සභාපතිතුමාට වහාම ප්‍රවාහන අමාත්‍යංශ ශෙලේකන්තුමාට මේ සියලු මේවා විවෘත කරන්න කියලා. එතුමා බෑ කිව්වා. බැරනම් ඉල්ලා අස්වෙන්න කිව්වා. ඉල්ලා අස්ුණා. ඊට පස්සේ අලුතෙන් සභාපතිවරයෙක් පත් කරා ඛනිජ තෙල් සංස්ථාවේ ලේකම්තුමා පත් කරලා එතුමාට කිව්වා අරින්න කියලා. එතුමා බෑ කිව්වා. ඊට පස්සේ මුලසනේ සභාපතිතුමනි ගිය සතියේ ඔබතුමාලට කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කරා සමාගම් පහක ආපහු විවෘත කරන්න කියලා. TC එක බෑ කියනවා. අමාත්‍ය මණ්ඩල පත් කරපු කමිටු බෑ කියනවා. අගමැතිතුමා කැබිනට් පත්‍රිකාවක් දානවා මේකේ සමාගම් පහක් විතරක් ෆයිනෑන්ෂල් ප්‍රොපෝසල්ස් හරින්න කියලා. මේකේ ඉන්නවා මැලේසියානු සමාගමක්. අනිත් හතරම රිජෙක්ට් වෙනවා. ඒකට දෙන්න තමයි හදන්නේ. එතනින් නවතින්නේ නැහැ මංගල සමර රැමතුමා. දැන් ජපානයේ චීනයත් එක්ක ගැහුවා ගිවිසුමක් LNG ගේන්න. ඒක තමයි ලොකුම රටට හෙන ගහන අපරාධ වෙන්නේ. ඒ ඉන්දියාවයි ජපානයත් එක්ක ගැහුවා LNG ඩීල් එක. LNG එක ගැහුවොත් මංගල සමර රැමතුමා අපි හාන්සි. මතක තියාගන්න අපි හාන්සි. ඒක ගැහුවොත් අපි ඉවරයි, රටම ඉවරයි. LNG වෙන්න ඕනේ. තාම අපිට ඒක කරන්න බෑ. ඉතින් ඒ නිසා ඔබතුමා මංගල සමර රැමතුමා ඔබතුමා ඍජු බදු වලින් 118 සිට 40 දක්වා වැඩි කරන්න ගිහිල්ලා ඔබතුමා බිලියන 350ක් හොයන්න බලාපොරොත්තු වෙනවා මහ ජනතාවගෙන්. මම ඔබතුමාට කියනවා දෙන්නේ 3 දෙනෙක් මේ ආණ්ඩුව එක්කවල බිලියන 300ක් හොරගම් කරලා තියෙනවා. බිලියන 300 මහජන මුදල් අරගෙන තියෙනවා. මේව නවත්තන්න.
හරි ගරු මන්දුමා.
ඔබතුමා නෙවෙයි රවි කරුණානායක ඇමතිතුමා
කිව්වා.
රාජපක්ෂලාගේ හොරගම් නැවතුනොත් බදු ගහන්න ඕනේ නැහැ කිව්වා. එහෙනම් ඇයි මොකටද බදු ගහන්නේ? ඒ නිසා අපි මේ ආණ්ඩුවට කියනවා අහිංසක මිනිස්සුන්ට බදු ගහන්න එපා. අයිසක මිනිස්සුන්ට බදු ගහන්න එපා. මේ 3-4 දෙනෙක් එක්කහුවලා මේ කරන හොරකම් ටික නවත්තන්න. මේ හොරකම් නවත්තවුවා නම් බදු ගහන්න ඕනේ නැහැ. අයිසක මිනිස්සු මේවට වග කියන්න ඕනේ නැහැ. මේ රටේ මිනිස්සුගෙන් බදු ගහන්න එපා. ගාන්ත අපේ ගාන්ත අමතුමා දන්නවා
මේ හොරකම් කරන්නේ. ස්තුති ගරු මන්තුමා ස්තුතියි. අජිත් පෙරේරා මන්තුමා කතා
කරන්න. ඒ නිසා ගාන්ත කරන
ගරු සභාපතිතුමනි බොහොම සතුටුයි මේ රටේ දේශපාලන ඉතිහාසය තුළ ඉතා වැදගත් වන පනත් කැටුම්පතක් අනුමත කරමින් කතා කරන්න ලැබීම. මේ පනත් කැටුම්පත බොහෝ විවාදයට ලක් වුණා. මේ රටේ රාජ්‍ය සේවේ වගේම ඉන් පිටතත් විද්වතුන්, ව්‍යාපාරිකයන්, දේශපාලනඥයන්, විවිධ දේශපාලන සංවිධාන මේ පනත් කැටුම්පතේ ඇති ගුණ අගුණ පිළිබඳව සලකා බැලුවා. ඉතාම වැදගත් දේ තමයි මේ පනත් කැටුම්පතේ ඇති ව්‍යවස්ථානුකූල භාවය පරීක්ෂා කරපු ශ්‍රේෂ්ඨාධිකරණය මේ පනත් කැටුම්පත පිළිබඳව ඉදිරිපත් කරපු ඒ සෑම නිර්දේශයක්ම සලකලා බලලා මේ පාර්ලිමේන්තුව තුළ සාමාන්‍ය බහුතර ඡන්දයකින් සම්මත කර ගැනීමට හැකිවන ආකාරයට අපි මේ පනත සංශෝධනය කළා තියෙනවා. ඒ අනුව රටේ නීති අනුව රටේ ඉහළම අධිකරණයේ විසින් දීපු උපදෙස් අනුවයි මේ පනත් කැටුම්පත රජය විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරා. එසා කිසිම කෙනෙකුට ඒ පිළිබඳව චෝදනාවක් එල්ල කිරීමට හැකියාවක් නැහැ. ඒ අපි ඉදිරිපත් කරපු සංශෝධනත් නීතිපතිවරයා විසින් පරීක්ෂා කොට බලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවට අනුකූල බව සහතික කළ තිබේ. අද විශේෂයෙන්ම ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරපු සමහර විවේචන දිහා බලනකොට අපට යම් සැකයක් මතුවෙනවා ඔවුන්ගේ ආර්ථික දර්ශනය කුමක්ද කියලා. අපි කවුරුත් පිළිගන්නවා අපි සෝෂල් මාකට් එකොනොමි සමාජ වෙළඳපොළ ආර්ථිකය පිළිගන්න ක්‍රියාත්මක කරන ආණ්ඩුවක් හැටියට සමාජය කෙරෙහි රජයේ වගකීම උපරිමයි. නිදහස් අධ්‍යාපනය එක්සත් ජාතික පක්ෂයේ අපේ ආධිකතෘවරුන් මෙරට ඉදිරිපත් කරලා පෝෂණය කරලා අදටත් ප්‍රවර්ධනය කරනවා. එනිසා කවරදාකවත් මෙරටේ නිදහස් අධ්‍යාපනයට හානිකර කිසිවක් අපි නොකරන අතරම නවීන ලෝකයට ගැලපෙන ආකාරයට රටේ සෑම පුරවැසියෙකුටම අධ්‍යාපනයට ඇති අයිතිය තහවුරු කරන ආකාරයට මෙරටේ නීති සකස් කරනවා, මෙරටේ පරිපාලන පරිසරය අපි සකස් කරනවා. ඒ වගේම නිදහස් සෞඛ්‍ය අයිතිය ඉදිරිපත් කළා ප්‍රවර්ධනය කරපු පක්ෂයක් විදිහට වර්තමාන රජයත් ඒ නිදහස් සෞඛ්‍ය අයිතිය ආරක්ෂා කිරීම සඳහා කැප වෙලා අතිවිශාල මුදල් ප්‍රමාණයක් අපි වෙන් කළා තියෙනවා. ඒ වගේම පොදු ප්‍රවාහන පද්ධතිය, පොදු මාර්ග පද්ධතිය ඇතුළු මෙරටේ සාමාන්‍ය ජනතාවගේ ජීවිතයේ අවශ්‍යතාවයන් උදෙසා රාජ්‍ය කියන ආයතනයේ කැපවීම එක්සත් ජාතික පක්ෂයේ හැටියට අපි නැවත නැවත සනාථ කරනවා. අපි සමාජ වෙළඳපළ ආර්ථිකයක් තුළ සෝෂල් මාකට් එකොනොමි කියන ඒ සංකල්පය තුළ රජයේ දායකත්වය අපි පිළිගන්නවා. ඒ වෙනුවෙන් කැපවෙන හැබැයි අපි නිදහස් අධ්‍යාපනය දෙද්දී නිදහස් සෞඛ්‍ය අයිතිය තහවුරු කරද්දී රටේ ප්‍රවාහන පද්ධතිය ඇතුළු ඒ මහජන අවශ්‍යතාවයන් පිළිබඳව දැවැන්ත ආයෝජන කරද්දී ඒ ආයෝජන සඳහා මුදල් උපයා ගැනීමට ඵලදායී ක්‍රියාමාර්ග අනුගමනය කළ යුතු වෙනවා. ගරු සභාපතිතුමනි, ඒ සඳහා අපට විදේශ ණය මත රඳා සිටින්නට බැහැ. මෙරටේ ජනතාවගේ ජීවන තත්ත්වය නගා හිටවන්න, දුප්පත්කමෙන් මධ්‍යම පන්තිය කරා පුරවැසියෝ රැගෙන යන්න, මෙරටේ දුක් මහන්සි වෙලා ජීවිතය ගොඩනගාගත්ත මධ්‍යම පාන්තිකය ආරක්ෂා කරා ඒ අවශ්‍ය කරන්නා වූ ඒ රාජ්‍ය වියදම් සොයා ගන්නට අපට සාධාරණ බදු ක්‍රමයක් අවශ්‍යයි. ගරු සභාපතිතුමනි, අපේ රටේ බදු ආදායම ලෝකයේ ඉතාම පහළ මට්ටමක පවතින. අපේ රටේ බදු ගෙවීම, බදු අය කර ගැනීම ලෝකයේම ඉතාම නරක තත්ත්වයක පවතින. එනිසා අපේ රටට යහපත් කාර්යක්ෂම බදුකරණය පිළිබඳ අලුත් නීතියක් අවශ්‍ය වුණා. එනිසා මම ස්තුතිවන්ත වෙනවා මංගල සමරවීර ඇමතුමාට, ඉරාන් වික්‍රමරත්න ඇමතුමාට, මේ ඒ වගේම ඊට කලින් මේ කාරණයට මහන්සි වෙච්ච ඒ සියලුම දේශපාලනඥයන් සහ නිලධාරීන්ට. මම ස්තුතිවන්ත වෙනවා විශේෂයෙන්ම මුදල් අමාත්‍යාංශයේ සියලුම නිලධාරීන්ට. මම ස්තුතිවන්ත වෙනවා ඉතාම දුෂ්කර තත්ත්වයන් යටතේ ඉතාම දැඩි මතභේදවලට මුහුණ දෙමින් ධෛර්යවන්තව බරපතල දේශපාලන තීරණයක් ගනිමින් මේ පනත ඉදිරිපත් කිරීම ගැන මෙරටේ ජනතාව අනාගතයේදී මේ පනත් කෙටුම් පතෙන් රටට ලැබෙන මේ ශක්තිය නිසා මෙරටේ ආර්ථිකය සුරක්ෂිත වෙනවා කියන කාරණය මම කියන්න ඕනේ. එනිසා මම මේ පනතර මගේ සහය පළ කරන අතර මගේ සුබ පැතුම් ගෙනීමට කැමතියි. ගරු සභාපතිතුමනි, අද දවස සුවිශේෂ දවසක්. යහපාලන ආණ්ඩුව පත් කරන්න මහන්සි වෙච්ච මිනිස්සු අපෙන් ඉල්ලපු පළවෙනිම කාරණේ තමයි හොරුන් අල්ලන්න කියන කාරණේ. අපේ රටේ පුරවැසියෝ අවුරුදු දෙකකට පස්සේ අද කියන්නේ හොරුන් අල්ලන්න කියලා. ගරු සභාපතිතුමනි, හොරු අල්ලලා තියන්නේ, හොරු අපපිට ඉන්නේ, ඒ අපපිට ඉන්න හොරු නීතියේ කාර්යපටිපාටි අනුව අපරාධ නඩුවිධාන සංග්‍රහයට අනුව මෙරටේ තියෙන ඒ සාක්ෂි නීතියට අනුව සාධාරණ නඩු විභාගයෙන් පස්සේ සාක්ෂි තියෙනවා නම් වරදකරු කළා වරදට ගැළපෙන දඬුවම දීමට තරම් අපේ රටේ මේ අධිකරණ පද්ධතිය ශක්තිමත්. මෙරටේ අධිකරණයේ ස්වාධීනත්වය අපි සහතික කළා. 19 වෙනි ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ හරහා මෙරට අධිකරණයට අවශ්‍ය කරන ශක්තිය අපි ලබලා දුන්නා. 19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හරහා ස්වාධීන නීතිපති දෙපාර්තමේන්තුවක් සඳහා වූ පරිසරය අපි සකස් කළ දුන්නා. මෙරටේ පොලිසිය ස්වාධීන කළ පොලිස් කොමිසම නැවත අපි ගොඩනගලා ඒ පොලිසියේ ඉතාම අමාරු පරීක්ෂණ කරන්න පුළුවන්කම තියෙන දක්ෂ නිලධාරීන්ව ගොනු කරලා ඒ සඳහා මහන්සි වෙච්ච ඒ සඳහා අලුත් ඒකක් ගොඩනගලා අපිට පුළුවන්කම ලැබුණා පොලිසියේ අපරාධ පරීක්ෂණ ශක්තිමත් කරන්න ගොඩ සභාවතුමනි. එයින් ඉතාම වැදගත් ප්‍රතිඵලය පළමු ප්‍රතිඵලය අද මෙරටේ පුරවැසියන්ට ලැබුණා. ලේසි පහසු පුද්ගලයන් නෙවෙයි. එදා ජනාධිපතිවරණය වෙනුවෙන් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව මොකක්ද ඒකේ වගකීම්? මේ රටේ විදුලි සංදේශ සේවය නියාමනය කිරීම, මේ රටේ රේඩියෝ තරංග පරිපාලනය කිරීම, මේ රටේ රූපවාහිනී තරංග පරිපාලනය කිරීම, මේ රටේ දුරකථන තරංග පරිපාලනය කිරීම, එහි මුදල් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සතු මුදල් මැතිවරණ ව්‍යාපාරයට සුදුරෙදි මිලදීගෙන ඒ සුදුරෙදි කෝටි ප්‍රකෝටි ගණනක් වියදම් කළා. මුළු රටේම සෑම තැනකම පන්සල්වල බෙදාහැරලා ඡන්ද දූෂණයක් කළා. මේ ඡන්ද දූෂණයට දායක වෙච්ච රටේ ප්‍රධානතම රාජ්‍ය නිලධාරියා, ඔහු ජනාධිපති ලේකම්වරයා, ඒ විතරක් නෙමෙයි, ඔහු විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සභාපතිවරයා, එහි අධ්‍යක්ෂක ජනරාල්වරයා. දැන් මේ පුද්ගලයන් මේ රටේ මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණනක් මැතිවරණයක් වැනි පටු පරමාර්ථයක් වෙනුවෙන් වැය කරලා ඒ ගත්ත ඒ වැරදි පියවර වෙනුවෙන් අද මේ රටේ අධිකරණයේ ඉදිරියේ නීත්‍යානුකූලව සාධාරණ නඩු විභාගයකින් පස්සේ දඬුවම් ලබන දවස අපි කාටවත් සතුටු වෙන්න පුළුවන් දවසක් නෙමෙයි. නමුත් මේ රටේ මේ රජය බලයට පත් කරපු මේ රටේ සුව ලක්ෂ ගණනක් වෙච්ච මිලියන ගණනක් වෙච්ච මේ රටේ සාමාන්‍ය පුරවැසියන්ට හිතේ බලාපොරොත්තුවක් ඇති කරනවා. කවදාහරි දවසක හොරකම් කරපු තක්කඩිකම් කරපු මිනිසුන්ට රටේ නීතිය ක්‍රියාත්මක වෙනවා කිය. ඒ වගේම අපේ අපේක්ෂාව තමයි ඊට පස්සේ ඔය පරණ පුරුද්දට අපේ රජයේ බලයට පත් වුණාට පස්සෙත් හොරගම් කරපු කවුරු හරි තියෙනවා නම් මේ ආකාරයෙන්ම මේ නීතිය මේ විදිහටම ක්‍රියාත්මක වෙන්න ඕනි. මේ විදිහට රටේ නීතිය ක්‍රියාත්මක වෙනවා, වැරදි කරන මිනිස්සුන්ට දඬුවම් ලැබෙනවා කියන පණිවිඩය ලැබෙනකොට අපරාධකරුවන් අපරාධ කිරීමට පෙළඹවීම නැති වෙනවා, නැත්නම් අඩු වෙනවා. දේශපාලනඥයෝ මොනවා කිව්වත්
එමැතුමා කාලේ අවසන්
දේශපාලනඥයෝ මොනවා කිව්වත් ගොර සභාපතිතුමනි, කොන්ද කෙලින් තියාගෙන රටේ නීතිය මේකයි, රෙගුලාසිය මේකයි, කළ හැකි දේ මේකයි, නොකළ හැකි දේ මේකයි කියලා කියන්නට අවශ්‍ය ශක්තිය මේ නඩු තීන්දුව මගින් රජ නිලධාරීන්ට ලැබෙනවා. සමහරු විශ්වාස කරනවා මෙවැනි බරපතල තීන්දු මගින් රජ නිලධාරීන් අධෛර්යමත් වෙනවා කියලා. නෑ ගරු සභාපතිතුමනි, ඇස් බැල්මට විදුලි සංදේශ නියාමන කොමිසමේ සල්ලි ඡන්ද වෙනුවෙන් සුදුරෙදි ගන්න වැය කරනකොට ඒක වැරදි කියලා තේරුම් ගන්න බැරි මිනිස්සු රාජ්‍යසේවයට සුදුසු නෑ. හරි වැරද්ද තේරුම් ගන්න බැරි, රටේ නීතිය තේරුම් ගන්න බැරි මිනිස්සු රාජ්‍යසේවයට සුදුසු නෑ ගරු සභාපතිතුමනි. එනිසා රටේ රාජ්‍ය සේවකයන්ට අවශ්‍ය කරන ශක්තියයි මේ ලැබෙන්නේ, රටේ පුරවැසියන්ට අවශ්‍ය කරන ශක්තියයි මේ ලැබෙන්නේ. මේ පරීක්ෂණ ඉතාම ධෛර්යවන්තව කරපු මෙරටේ අති දක්ෂ පොලිස් නිලධාරීන්ට අවශ්‍ය ශක්තියයි ධෛර්යයයි මේ ලැබෙන්නේ කියන කාරණේ මම මතක් කරන්න ඕනේ. එනිසා ගරු සභාපතිතුමනි, අද ඉතා වැදගත් දවසක්. එක පැත්තකින් ගරු සභාපතිතුමනි, සමහරුන්ට මේ හඬ අහගෙන ඉන්න අමාරුයි. තමන් වටා මේවා ලැබෙනවාද, තමන්ටත් මේරණම අත් වෙනවාද කියන කාරණය ගැන හැඟීම තියෙන සමහරු ඉන්නවා. අපි දන්නවා මගේ මිත්‍රයන්ට එවැනි විපතක් අත් වෙන්නේ නැහැ කියලා.
නමුත් එමැතුමා කතාව අවසන් කරා.
නමුත් ගරු සභාපතිතුමනි, ඔය ලැබෙන්නේ, ඔය ඇහෙන්නේ හොරුන්ගේ හඬ. ඔය ඇහෙන්නේ අධිචෝදනා පත්‍ර ලැබුව මිනිසුන්ගේ හඬ.
ඔය මෙරටේ සාමාන්‍ය පුරවැසියන්ගේ හඬ අද ජයග්‍රහණය කළා. මෙරටේ අහිංසක මිනිසුන්ගේ හඬට අද ජයග්‍රහණයක් ලැබුණා. මෙරටේ නීතිය ගැන විශ්වාසය කරන මිනිසුන්ට ජයග්‍රහණයක් ලැබුණා. මෙරටේ නීතිපති දෙපාර්තමේන්තුවට අද ජයග්‍රහණයක් ලැබුණා. මෙරටේ අධිකරණයේ ස්වාධීනත්වයට අද ජයග්‍රහණයක් ලැබුණා. ඒ නිසා හොරුත් හොරුන්ගේ උදව්කරුවොත් හොරුන්ට උදව් කරන ඔවුන්ට සුබවතන සියලු දෙනාත් ඔය හඬ නගන සියලු දෙනාගේත් ඒ උත්සාහය පරාජයටපත් කළා. එදා හොරුත් අද හොරුත් අනාගතයේ හොරුත් සියලු දෙනාටම නීතිය ක්‍රියාත්මක වෙනවා කියන කාරණය ගැන හැඟීමක් ලබා දෙන්න පුළුවන්කම ලැබුණා කියන සතුට අපිට තියෙනවා. දරු සභාවතුනි බොහොම ස්තුතියි.
ස්තුතියි.